මීළඟට හර්ෂණ නානායක්කාර ගරු ඇමතුමාට විනාඩි 14ක කාලයක් ලැබෙනවා.
ගරු සභානායකතුමනි, අද දින මෙම විවාදය හදිසි නීතිය දිගු කිරීම සම්බන්ධයෙන් වූ නීතිම විවාදයට සම්බන්ධ වෙනවා. ඇයි අපට නැවත නැවත මේ හදිසි නීතිය දීර්ඝ කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ? ඔබ අපි දන්නවා දිප්වා ආපදාවෙන් පසු රටේ සාමාන්‍ය ක්‍රියාකාරී යාන්ත්‍රණය අඩාල වුණා. ජනතාවට ඉතා ඉක්මනින් සහන ලබා දීම අවශ්‍ය වුණා. ඒ වෙනුවට අත්‍යවශ්‍ය කොමසාරිස් සේවා කොමසාරිස් කෙරේ පත් කරන්නට වුණා. දැන් මේ වන විට අපිට දිප්වා ඈත මතකයක් බවට පත්වෙමින් ගියත් අපිට පැහැදිලිවම කියන්න පුළුවන් තවමත් ඒ දිප්වා ආපදාවට ලක්වෙච්ච අයට නොයෙකුත් සහනයන් ලබා දෙනවා, නිවාස හදා දෙනවා, ඔවුන් අවතැන් කඳවුරුවලින් සුරක්ෂා කඳවුරු ඉවත් කරමින් වැඩ කටයුතු කරමින් යනවා. මෙම තත්ත්වයේ යටතේ නැවත වටයකින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්න මේ හදිසි නීතිය අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම අපි දන්නවා මේ වන විට මැද පෙරදිග ඇතිවුණු තත්ත්වය. අපි දන්නවා මේ මැද පෙරදිග ඇතිවුණු තත්ත්වය නිසා රටේ සැපියුම් ජාලයට, ලෝකයේ සැපියුම් ජාලය කොපමණ අඩාල වෙලා තියෙනවද කියලා, විශේෂයෙන්ම ඉන්ධන. එතනදී ඒ ඉන්ධන ලබා ගැනීමේදී රට තුළ ඉන්ධන හදිසි තත්ත්වයක් ඇතිවෝ හොත් ඒවා බෙදා හැරීම සඳහා හෝ ඒ අවශ්‍ය කටයුතු කරන්න මේ පනත අත්‍යවශ්‍ය වෙනවා. මේක දික්කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම දැනටත් වර්තමානයේ ඒ යුද්ධය අවසන්ද නැද්ද කියන කාරණාවවත් නිසි ලෙස ස්ථිර කරගන්නට බෑ. ඉන්ධන මිල දවසෙන් දවස චලනය වෙනවා. ඒ චලනය වෙන්නේ ඒ ඇමරිකාවෙන් කරන ප්‍රකාශයන් නිසා හෝ ඉරානයෙන් කරන ප්‍රකාශයක් නිසා හෝ නැවත යුද්ධගිනී ඇවිලේ යන බිය හෝ යන කරුණු මත මේ මුලල් එහා මෙහා වීම සිද්ධ වෙනවා. ඒ වගේම ඒක බලශක්ති අර්බුදයටත්, අපේ රටේ බලශක්තිය ගණන් යෑමටත්, පෙට්‍රල් මිල ඉහළ යෑමටත්, ගෑස් මිල ඉහළ යෑමටත් කෙලිම බලපං. ඉතින් මෙවන් තත්ත්වයක තුළදී යම් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ඒ කළමනාකරණය කර ගැනීම සඳහා මේ පනත අවශ්‍යයි. ඒ වගේම අපිට පැහැදිලිව කියන්නට පුළුවන් මෙච්චර ගැටලු ආපදා රාශියක් ආවත් අපේ රජය විසින් ජනතාවට අවශ්‍ය සහන අවශ්‍ය වෙලාවට ලබා දෙන්න කටයුතු කළා. ඉන්ධන අර්බුදය තුළදීත් යම් රටවල තමන්ගේ ඉන්ධන අර්බුදය කළමනාකරණය කරගන්නට බැරිව පෙට්‍රල් ෂෙඩ් වහන අවස්ථාවලදී, ගෑස් පෝලිං හැදෙද්දිත් අපේ රටේ ක්‍රමවත්ව කරන්න අපට හැකියාව තිබුණේ අපේ ආණ්ඩුවේ දැක්මත්, අපි මුදල් ඉතිරි කරගෙන තිබීමත් සහ මෙම හදිසි අවස්ථා රෙගුලාසිත් නිසි ලෙස භාවිතා කිරීම. ඒ වගේම අපි දන්නවා ගොඩක් වෙලාවට මං හිතන අදත් ඡන්දයක් තියේවි, මොකද ප්‍රතිපත්ති මේ වශයෙන් හදිසි නීතියට විරුද්ධ වෙන කොටසක් ඉන්නවා. ඒක ඔවුන්ගේ අයිතිය. නමුත් අපේ රටේ කැත ඉතිහාසයක් තිබුණා කලින් ආණ්ඩු. ඒක තමයි හදිසි නීතිය මර්ධනකාරී දේවල් සඳහා භාවිත කිරීම. ජනතාව මර්ධනය කරන, අදහස් දැක්වීම මර්ධනය කරන. මම අභියෝග කරනවා අපේ රජයේ පසුගිය මාස 3 කාලය තුල හදිසි නීතිය අවස්ථා ප්‍රකාශ කර තිබුණට, එය හදිසි අවස්ථා තත්ත්වය ප්‍රකාශ කර තිබුණට එය භාවිතා කරේ රටේ ජනතාවට සහන දෙන්නත් උදව් සපයන්නත් විතරයි. කිසි පුද්ගලිකව අත්අඩංගුවට ගත්තේ නැහැ. කිසි පුද්ගලිකව මර්ධනය කරන්න මේක යොදාගත්තේ නැහැ. ඒ නිසා මෙය අපි කියනවා වගේ බටර් පිහියකින්, බටර් ගාන පිහියකින් හොඳ දේ කරන්නත් පුළුවන්, නරක දේ කරන්නත් පුළුවන්. බටර් පිහියෙන් පාන් වලට බටර් ගාන්නත් පුළුවන්, කාට හරි ඇනලා මරන්නත් පුළුවන්. නීතිය කියන්නේ කරු සභාපතිතුමනි ඒ වගේ දෙයක්. ඒක රඳා පවතින්නේ ඒ පිහිය අතේ තියෙන කෙනාගේ චේතනාව මත. අපේ රජයේ චේතනාව සහ අරමුණු අනුව මෙම හදිසි අවස්ථා තත්ත්වය පාලනය කිරීමේදී ඒ ජනතාවට යහපතක් සුබසිතක් පමණක් වන අතර එම හේතුව නිසා මේ දික් කිරීමෙන් කිසිදු ආකාරයක මූලික හිමිකම් උල්ලංඝනය වීමක් හෝ ජනතාවට වාසනයට ඇති අයිතිය හානි කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මෑතකදී අන්තර්ජාතික දර්ශකයක් තිබෙනවා මාධ්‍ය නිදහස සම්බන්ධයෙන්. එහිදී අපේ ආණ්ඩුව ගත්තට පසුව අපි ඒ දර්ශක 134ට ඉහළ ගොස් තිබෙනවා. ඒකෙන් පෙන්වන්නේ මොකද්ද? අපේ තියෙන මාධ්‍ය නිදහස. මේ වන විටත් අපි දන්නවා විපක්ෂයේ කඳවුරු තමන්ට ප්‍රතිපත්තියක් නැහැ, කියාගන්න සටන් පාඨයක් නැහැ, රැස් කරන්න සෙනගක් නැහැ. ඒගොල්ලන්ට එකම දේ තමයි අපි කිව්වායේ සදාහන් කරමින් නොයෙකුත් විකෘති කරනු සමාජගත කිරීම. අද බුණු කොතරම් බැලුවත් දැන් පොඩ්ඩ මිනිස්සේ දකිට දේ විශ්වාස කරන්නෙත් නෑ. මොකද එපමණකට බොරු සහ විකෘති කීම තමයි විපක්ෂයේ සමහර අයවුලුන්ගේ දේශපාලනේ වෙලා තියෙන්නේ. කනගාටු. ඔය කියන තරම්ම අපිට නරකනම් වැරදිනම් ඒගොල්ලන්ගේ මයි දිනවන නායකයා කතා කරනකොට සෙනක නැකිටලා යන්නත් අපි රැලි 21 සෙනක පිරෙන්නත් හේතුවක් තියෙන්නට බෑ. ඒක තියෙන්නට ඕන. ඒ හේතුව තමයි ඔවුන් අසත්‍ය කියනවා. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණ ආරක්ෂා කරගනිමින් මේ කටයුතු කරගෙන යනවා. ඉතින් එහෙම ඉවසීමෙන් කටයුතු කරන අපතින් මේ අවස්ථා නීතිය වැරදි ලෙස භාවිතාවක් විව සිද්ධ වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අපි සියලු දෙනාට පැහැදිලි කරන්නට ඕන අපි විසින් මේ ජනතාවට දුන් පොරොන්දු මේ වන විට උන් කතාවක් ගොඩනගමින් යනවා. මොකක්ද? මේ ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වයට අතපොවනවාය කියලා. ඒක කියන කට්ටියට මතක නැහැ මේ රටේ අග්‍ර විනිශ්චකාරයන්ට ගල් ගහලා එලෝලා කිරිබත් කාපු පාලකයෝ හිටපු රටක් මේක. නඩුකාරයන්ගේ ගෙවල් වලට ගල් ගහපු දේශපාලනයක් තිබුණු කාලයක්. මම අහනවා මොන පදනමින්ද ඒක කියන්නේ? කිසිදු පදනමක් නැහැ. ඔවුන්ට තියෙන ප්‍රශ්නය සරලයි. අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා. අපි රජයට ආපුවම වැරදි කරපු අය, දූෂිත අය, වංචනිකයන් අධිකරණය හමුවට පමුණනවා කියලා. දැන් අවුරුදු එකහමාරක් ගතවන විට ඒ තිබුණු ක්‍රමය හදාගෙන විමර්ශන කරගෙන අපිට නඩු අධිකරණවල පවරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ අපි අධිකරණ නඩු පැවරුවාන් පස්සේ ඒ නඩුවලට තීන්දුව දෙන එක ස්වාධීන අධිකරණයේ වැඩක්. ඒක අධිකරණ ඇමතිරත් කතා කරන්න බෑ, ඇඟිලි ගහන්න බෑ, අපි කාටවත් බලපෑම් කරන්න බෑ. නමුත් මොවුන් අපේ කතිකයන් ඕගොල්ලෝ නඩු ගැන කතා කරනවා. ඔව්, අපි නඩු ගැන කතා කරන්න ඕන. මොකද හේතුව මම අධිකරණ ඇමති වෙන්න කලින් මම මේ රටේ පුරවැසියෙක්. දූෂණයට විරුද්ධ පුරවැසියෙක්. මට විශාල උමනාවක් තිබුණා මේ රටේ වැරදි කරපු අය, දූෂණය කරපු අය අධිකරණ ඉදිරියට පමුණුවන්න. තීන්දුව දෙන්න නෙමෙයි ඒක දෙන්නේ උසාවියේ. ඒක අපිට කරන්න දෙයක් නෑ. අපි දන්නේ නෑ අපිට ඒකට මැදිහත් වෙන්නත්ද. එතකොට අපි වගේ මිනිස්සු අනිවාර්යයෙන්ම ওই නඩුවල විස්තර මතක තියාගෙන ඉන්න ඕන. නඩුව කැඳ වැට දවස මතක තියෙන්න ඕන. මොකද උනන්දුව තිබුණේ අපිට. ඒ වගේම අපේ හැම කිසිදු අපේ පක්ෂයේ කෙනෙක් කියපු කිසිදු කරුණක් අධිකරණයේ තීන්දුව සම්බන්ධයෙන් නෙමෙයි. ඒක පැහැදිලිවම කියන්නේ මොකද්ද? නඩු අංකය මොකද්ද? ඊළඟ දිනේ මොකද්ද? මේවා එකක්වත් රහස් තොරතුරු නෙමෙයි. මේවා පොදු දැනුමට අදාළ කාරණා. අපි ඒවට උනන්දු නොවි හිටියනම් තමයි මේ පොදු දැනුමට අදාළ කාරණා හොයන්න. උනන්දු නොවි හිටියනම් තමයි මිනිස්සු අපිට බනින්න ඕනේ. ඇයි? නඩුවක් දුන්නා මොනවද ඔයගොල්ලෝ? සෝරි, ආ රටක් බාර දුන්නා ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ? ඉතින් ඒක නිසා දැන් මේ වන විට අපි දන්නවා අපි දන්නේ නැහැ නඩුවේ තීන්දුව මොකද්ද කියලා. ඒක අධිකරණයෙන් දෙන්නේ. නමුත් හොරා වංචනිකයා දන්නවා තමන් ඒක කරාද නැද්ද කියලා. එතකොට නඩුව දාපු ගමන් මම බය වෙලා මරලා තෝනිදීම අපේ වරදක් නෙමෙයි. මොකද තීන්දුව ලියලා නැහැ. මේ ඊයේ පෙරේද මේ ගරු මන්ත්‍රීවරේ පාර්ලිමේන්තුවේ කියනවා මම නීතිඥයෝ ගන්නෙත් නැහැ. දැම්ම නියෝගෙ දීලා ඉවරයි. ඒ හින්දා මම නීතිඥයෝ ගන්නෙත් නැහැ. ඒ කියපු මහත්මයාගේ නඩුව ආරම්භ කළත් නැහැ. හැබැයි එයා කරපු එයා දන්නව ඇතිදී. ඉතින් ඒකයි මම කියන්න උත්සාහ කරන්නේ. අපි නියෝග දෙන්න මැදිහත් වෙලත් නැහැ. රටේ නීති විධානයත් පැත්තට කළත් නැහැ. නමුත් ඒ දේවල් කරපු අය දැන් බය වීමක් තියෙනවා. ඒකට ජනතාව අපිට දොස් කියන්නේ නැහැ. ඒක නිසා මම කියන්නේ ඔබලා මවන බිල්ලන් යම් දිනක ඔබලා පසුපස වෙනවා. මොකද අපි නීතියේ විධානයේ ආධිපත්‍ය නිසි ලෙස ස්ථාපනය කළා කරනවයි කියලා ආපු ආණ්ඩුවක් එතනින් පරිබාහිරව අපි කටයුතු කරන්නේ නැහැ. අපි සුදු ඇඳලා මිනිස්සු සං යන්නේ නැහැ. අපිට අකමැති ප්‍රවෘත්ති විකාශනය කරන ටෙලිවිෂන් චැනල් අපි ගිනි තියන්න යන්නේ නැහැ. තහනම් කරන්න යන්නේ නැහැ. කොටිම්ම කියනවා නම් ඔය ගහන මඩ ෆේක් වලටත් අපි කියන්නේ අපි දේශපාලකයෝ වශයෙන් අනිත් මිනිසුන්ට වඩා විවේචන වලට විවෘත වෙන්න ඕන. අපිට ඉවසීමේ හැකියාව තියෙන්නට ඕන. හැබැයි මතක තියාගන්න, ඒ ඉවසීම කියලා කියන්නේ නොහැකියාවම නෙමෙයි, ඒ අපි පෙන්වන්නා වූ ගුණාංගය. මේ ගුණාංගයටත් යම් යම් සීමා තියෙනවා. කෙසේ වෙතත් අපි කියන්නේ නීතිය විධානය ආධිපත්‍ය රකින්න ආපු ආණ්ඩුවකට නීති විධානය ආධිපත්‍ය රකින්නේ නැහැ නඩුවලට බලපෑම් කරනවා කියලා කියන්නේම තමන්ගේ හිතවතෙක් හෝ තමන් බයයි, මං කරපු වරද දැන් ඉස්සර වගේ ජනාධිපතිට කතා කරලා හෝ වෙන විදිහකින් මුකුත් කරන්න බෑ, ජනාධි සමාර ගන්න බෑ. මේ රටේ දැන් හැමෝටම නීතිය එක ලෙස ක්‍රියාත්මක වන තත්ත්වයක් තිබෙනවා. එවන් තත්ත්වයක් ඇති තබා කියනවා සභානායකතුමනි, සභාපතිතුමනි, අවසාන වශයෙන් මෙම හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරිය යුතුයි ජනතාවට සේවය සැපීම සඳහා. එම නිසා මෙයින් කිසිම ආකාරයකින් අපි ඓතිහාසිකවත් අද බැලුවත් කිසිදු ආකාරයක ජනතා මර්ධනයක් මේ හරහා කරලා නැහැ. ඒ වගේම අපි මේ ගමන කොච්චරනම් මඩ ප්‍රහාර එල්ල කරත්, කොච්චර කරුණු විකෘති කරත්, ඉවසීමෙන් යුතුව, සංයමයකින් යුතුව අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගමින් අපි යනවා. අපේ මහන්සියේ ප්‍රතිඵල පේන්න ගන්නවා මේ අවුරුදු පහ ඉවර වෙන්න කලින්. අන්න එදාට තේරේවි අපි ගිය මඟ නිවැරදි බව. එපමණයි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.